Honorable Dr. Jayampathy Vikramaratne.
Garu Mulas Sabha Karga Sabha Upasabhapathitumani Kamkaru Amatyanshe Saha Idam Amatyanshe Gana Karunu Kipayak Kiyannata Me Avasthawa Proyojanayata Gannawa. Rajya Sevayanage Sevakayanage Vetupa Dimana Wedi Kirima Gana Satutu Wena Athara Eyin Athiwana Mudal Sansaranaya Mata Paribhogika Bhanda Mila Ihala Yama Walakpanata Baha. Ema Nisa Padgalikaanse Sevakayanta De Samaga Wetupim Wediwimak Nomathi Bawin Ema Sevakayan Arthika Wasen Pida Widinawa Meya Rajaye Medihat Wela Eya Aithi Sewa Yojakayan Saha සේවකයන්ගේ ප්‍රශ්නයක් හැටියටම සලකන්නේ නැතුව රාජ්‍ය මැදිහත් වෙලා මේ පිළිබඳව කටයුතු කළ යුතුයි. වැටුප් වැඩි කිරීම සඳහා පරිපාලක සභාව අදට තිබෙන යාන්ත්‍රණය ගැලපෙන්නේ නැහැ. ඊට අලුත් තත්ත්වයට ගැලපෙන විදිහට අලුත් යාන්ත්‍රණයක් කිරීම වැදගත්. ඒ වගේම එනවා මං ඉන්නකෝ ඉතින් ඉන්නකෝ වෙලේ එන්න ඔබතුමාට මං මගේ අනුපිළිවෙලක් තියෙනවා. I don't disturb you no. I never disturb. I will come to that. Thank you. It's already in my list. You know. Yeah. Vruthiya Samithiyak Vruthiya Samithiyak Liyapadinchi Kirimata Idiri Illum Kalavita Rajaha Paudgalika Seva Ansa Seva Kiyana Eka Samithiyakata Gonukala Nohaki Bawa Vruthiya Samithi Registrar Dannanawa Meka Sampurnayen Waradi Mokada Api Dannawa CMU UCMU Wedi Vruthiya Samithi Tibenawa Sangstha Wagema Paudgalika Ansayata Podu Ema Nisa Eyata Ema Tattwaya Walakviya Yutuyi කර්මාන්ත ශාලාවල වැටුප් ගෙවීම ETF EPF මුදල් නිසි පරිදි සේවකයන්ගේ වැටුප් අඩු කර නිසි පරිදි මහ බැංකුවට යවනවදයි කම්කරු නිලධාරීන් මීට වඩා සොයා බලිය යුතුයි තින අප්‍රතිමන තොරතුරු තමයි ඒක හරියට කරෙන්නේ නැහැ. ඒ වගේම ගම්බද පළාත්වල ඇති මහසා සුළු පරිමාණයේ කර්මාන්ත ශාලාවල සේවකින්ගේ වැටුප් කර්මාන් ශාලාවේ වාතාශ්‍රය සනීපාරක්ෂක ස්ථාන ගැන කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්නට ඕනේ මීට වඩා. එවාගෙන් සුපර් මාකට් වල විශාල ප්‍රමාණයක් සේවක කරනවා නමුත් ඔවුන්ට ගෙවන වැටුප් ක්‍රමවේදයක් තිබෙනවද ඔවුන්ට පත්වීම් නැහැ හුඟක් අයට ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. වෘත්තීය සමිතිය වලට බැඳීමට සේවකයන්ට නීතියෙන් අයිතිවාසිකම් ලබා දී තිබුණත් සේවකයන් වෘත්තීය සමිතිය වලට බැඳීමට බැලිකමක් දැක්වීම කනගාටුදායක හේතු කනගාටුවට හේතුවක්. එයටද හාම්පුතන්ගේ උඳුන් වෙන බලපෑමද හේතුවක් වෙලා තිබෙනවා සාධකයක් වෙලා තිබෙනවා. අද වෘත්තීය සමිති අද රජයේ සේවක රටේ සේවක ප්‍රමාණයෙන් 120ක් පමණයි වෘත්තීය සමිති වල සමාජිකත්වය ලබාගෙන තිබෙන්නේ. ඒ කනගාටුදායක කරුණක්. ඒ වගේම ලේබර් ට්‍රිබුනල්ස් වලට අද යන අය සේවකයන් යන ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඒ පිළිබඳ විශ්වාසයක් නැති වෙලා තිබෙනවා. ඒ නිසා අද ඉස්සර එල්ටී වලට යන විශාල ප්‍රමාණයක් එල්ටී වලට යනවා. වතුකරේ සේවකයන්ගේ වැටුප් පිළිබඳව රුපියල් 1000 ඒ ඉල්ලීම ඉතාමත්ම සාධාරණයි. නමුත් ඉතාමත්ම සුළු වශයෙන් තමයි ඒට ප්‍රතිචාර දක්වලා තියෙනවා. දැන් රුපියල් 50ක් වැඩි කරලා තියෙනවා. මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කරන නිසා ආණ්ඩුවගේ ඉල්ලා සිටිනවා. ආණ්ඩුව මැදිහත් විය යුතුයි. ඒ නිකන් පුද්ගලික වතු සමාගම් සහ සේවකයන් අතර තිබෙන ප්‍රශ්නයක් හැටියටම සලකන්නේ නැතුව රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඉඩම් පිළිබඳව අද උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් විශාල ප්‍රමාණයක ඉන්නේ පර්මිට් අනු ඇතුව බලපත්‍ර අනු ඇතුව ඔවුන්ට ඔප්පු නැහැ. දැන් පානම සිද්ධියක් වුණා පසුගිය රජ කාලේ. පානම පවුල් ගණනාවක් එක දවසක් රැය ඇවිල්ලා බලය පාවිච්චි කරලා හමුදා ඇඳුමේ ඇවිල්ලා බලය පාවිච්චි කරලා පවුල් ගණනාවක් විස්ථාපනය කරුණා. 2015 පෙබරවාරි මාසේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා එම ඉඩම් ආපසු එම ඉඩම්වල එම පුද්ගලයන් නැවත පදිංචි කරන්න. අද වනතුරු එක කරලා නැහැ. අන්තිමට එම ඉඩම් හිමියා එම නෙරපන් ලද අයට සිද්ධ වුණා උසාවියන්න අභියාචන අධිකරණයට යන්න. දැන් අභියාචන අධිකරණයේ නඩුවක් තියෙනවයි කියලා පළාතේ ප්‍රාදේශීය ලේකම් කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්න මැලි වෙනවා. උසාවියට ගිහිලා තියෙනවා කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම් කියනවා නඩුවත් ඉරින්ද ක්‍රියාත්මක කරන්න බෑම කැබිනට් තීන්දුව කියලා. දැන් අවුරුදු එකහමාරක් ගිහිලා තියෙනවා ඔබ්ජෙක්ෂන්ස් නඩුවේ විරෝධතා ගොනු කරලා තිබෙන්නේ මේ ළඟදී. මේ අනුව නඩුව අදින්නට අද යන්නට උත්සාහ කරනවා. මේකට දේශපාලන බලපෑම් තියෙන බව රහසක් නෙවෙයි. එම නිසා ගිය ආණ්ඩුවේ කාලේ සිදු වුණ අසාධාරණ මේ ආණ්ඩුවෙන්වත් ප්‍රතිකර්මයක් ලැබේ කියලා හිතාගෙන හිටපු ඒ ඉඩම් අහිමුණ අය ඉතාමත්ම කලකිරීමට ලක් වෙලා තිබෙනවා. තවද මොණරාගලව ගැන දිස්ත්‍රික්කවල එම දිස්ත්‍රික්කවලත් විශාල වශයෙන් ඉන්නවා මේ පර්මිට් අනුව පර්මිට් බලපත්‍ර හිමියන්. දැන් අද ඒ පළාත්වල විශාල වශයෙන් ඉඩම් ලබා දෙනවා පුද්ගලික අංශයට. නමුත් ඒත් එක්ක මතුවෙන තව ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය ඉඩම් හිමියන්ට සිදුවේ ලෑන්ඩ් ඇක්සස් ප්‍රවේශය නැතිවිලා යනවා. සමහරු වනාන්තරවලට යනවා, වනාන්තර විනාශ කරන්නේ නැහැ, ඔවුන් වනාන්තරයට ආදරය කරනවා, මී කඩා ගන්නවා, දර ටිකක් කඩා ගන්නවා. දැන් ඒ ඔවුන්ට ඔප්පු නැහැ. නමුත් ඔවුන්ට දැන් මේ ලොකු සමාගම් වලට ඉඩම් දීම දෙනකොට මේ ඒ සාමාන්‍ය ප්‍රජාවේ අයිතිවාසිකම් නැතිවීම හේතු කරගෙන ඔවුන්ට නැති වෙලා තිබෙනවා ඒ ප්‍රවේශය. ඒ පිළිබඳව විශේෂයෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ අවධානය යොමේ කියලා මම විශ්වාස කරනවා.
විශේෂයෙන්ම
තෘණභූමි පාශ්ච ලෑන්ඩ් වලට තෘණභූමි වලට ඇතුළු වීමට තිබෙන අයිතිය, වනාන්තර වලට ඇතුළු වීමට තිබෙන අයිතිය අද නැති වෙලා ගිහින් තියෙනවා. මේ නිසා මේ ලොකු සමාගම් වලට ඉඩම් දෙනකොට ඒ පළාතේ ඉන්න ඉඩම් බලපත්‍ර මත ඉඩම් පරිහරණය කරන ජනතාවගේ ප්‍රජාවගේ අයිතිවාසිකම් වලට පිළිබඳ විශේෂ සැලකිල්ලක් තිබිය යුතුයි. මේ දැන් ලෑන්ඩ් බෑන්ක් එකක් කියලා හදනවා. ඒ ලෑන්ඩ් බෑන්ක් එක හදලා ඉඩම් දුන්නට අපිට විරුද්ධත්වයක් නැහැ. නමුත් ප්‍රශ්න වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි. මේ කෙටි කාලය තුළ මෙම මට ලැබුණ කෙටි කාලය තුළ මේ කාරණා පිළිබඳව කම්කරු අමාත්‍යාංශයේත් ඉඩම් අමාත්‍යාංශයේත් අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
ගෞරව ඩග්ලස් සේවානන්ද.
நன்றி ගෞරව குழுக்களின் பிரதித்த விசாலர் அவர்களே. காணி அமைச்சர் தொடர்பில் அவதானிக்கின்ற போது முதலில் நமது மக்களின் சொந்த காணிகள் இன்னமும் விடுவிக்கப்படாத நிலைமை குறித்து எமது நீண்டகால கோரிக்கைகள் இன்னமும் முழுமையாகவே தீர்க்கப்படாத நிலைமையை காணக்கூடியதாகவே இருக்கின்றது. இது தொடர்பில் அண்மையில் கூட கொழும்பிலும் ஒரு கவனஈர்ப்பு பேரணி நடத்தப்பட்டிருக்கின்றது. முல்லைத்தீவு கேப்பாப்பிளவு யாழ்ப்பாணம் பலிகாமம் வடக்கு பெலாளி மன்னார் சிலாபத்துறை பள்ளிமுனை முள்ளிக்குளம் சம்பூர் பானம அஷ்ரப் நகர் போன்ற வடக்கு கிழக்கு மாகாணங்களில் பல பகுதிகளில் மக்கள் மேற்படி காணி விடுவிப்பு தொடர்பில் தங்களது போராட்டங்களை இன்னமும் முன்னெடுத்துக் கொண்டிருக்கின்ற நிலைமையில் அவை தொடர்பில் ஆளுக்கால் இழுத்தடிப்புகளை செய்கின்ற நிலைமைகளும் தொடர்கின்றன. எமது மக்களின் சொந்த இருப்பிடங்கள் மட்டுமல்லாது வாழ்வாதார இடங்களும் இத்தகைய காணி நிலங்களுக்குள் அகப்பட்டிருப்பதால் குடியிருக்கவும் வழியில்லாமல் தொழில் செய்யவும் வழியில்லாமல் எமது மக்கள் பரவித்துக் கொண்டிருக்கின்றனர். 2017 உலக வங்கியானது நிலம் மற்றும் வறுமை குறித்த நடத்திய மகாநாட்டில் காணி உரிமையை பாதுகாத்தல் என்பது வறுமையை குறைப்பதற்கும் நாட்டினதும் குடும்பத்தினதும் பரிகரிக்கப்பட்ட செழிப்பினை மேம்படுத்திக் கொள்வதற்கும் மிக அவசியமானது என்ற தொனிப்பொருளை கொண்டிருக்கிறது, வெளிப்படுத்தியிருக்கின்றது. அந்த வகையில் இன்று தங்களது சொந்த காணிகளே இல்லாத நிலைமைக்கு ஆளாக்கப்பட்டுள்ள எமது மக்கள் மத்தியில் வறுமை நிலை என்பது பாரிய சவாலினை தோற்றுவித்துள்ளது. எமது மக்கள் மீது இவ்வாறு வளைந்து திணிக்கப்பட்டுள்ள வறுமையானது மறுபக்கத்தில் இன்னமும் எமது மக்களுக்கு மறுக்கப்படுகின்ற எமது மக்களின் காணி நிலங்களின் ஊடாக பொருளாதார லாபங்களாக மாற்றப்பட்டு வருகின்றன. அந்த வகையில் பார்க்கின்ற பொழுது தேசிய பாதுகாப்பு என்ற பெயரை கூறிக்கொண்டு எமது மக்களின் சொந்த காணி நிலங்கள் படையினருக்கான பொருளாதார ஈட்டல்களுக்கு வழங்கப்படுகின்ற நிலையில் வரவு செலவு திட்டத்தில் பாதுகாப்பு அமைச்சுக்கு மேலும் அதிக அளவில் நிதி ஒதுக்கப்பட்டு வருகின்ற நிலைமையும் சொந்த காணி நிலங்கள் அற்று வாழ்வாதாரங்களும் அற்று பொருளாதார ரீதியில் நலிவடைந்து எதிர்காலமே இருளாக்கப்பட்டு வருகின்ற எமது மக்களுக்கு கடன் திட்டங்களை தருகின்ற நிலையும் இந்த நாட்டில்தான் ஏற்படுத்தப்பட்டு வருகின்றது. இந்த நிலையில் யாழ்ப்பாணம் பலிகாமம் வடக்கில் காங்கேசுந்தரை மத்தி மற்றும் நகுலேஸ்வரம் கிராம சேவையாளர்கள் பிரிவுகளில் தனியார் காணிகள் உள்ளடங்கலாக 167 ஏக்கர் காணி காங்கேசுந்தரை கடற்படை முகாமுக்கும் அங்கிருக்கின்ற ஜனாதிபதி மாளிகை உள்ளடங்கலாக 65 ஏக்கர் காணி சுற்றுலா அதிகார சபைக்கும் என மொத்தமாக 232 ஏக்கர் காணி சுவீகரிக்கப்பட உள்ளதாக தகவல்கள் வெளிவருகின்றன. இதற்கான அறிவித்தலை தெல்லிப்பளை பிரதேச செயலகம் ஒட்டியிருப்பதாகவும் மேற்படி பிரதேச சபைக்கு கிடைத்துள்ள உத்தியோகபூர்வ அறிவிப்பை அடுத்து இந்த நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருவதாகவும் தெரிய வருகின்றது. மேற்படி காணி சுவீகரிப்பு விடயம் காணி அமைச்சின் ஊடாகவே கையாளப்பட வேண்டும் என்றும் இந்த காணி சுவீகரிப்பு விடயத்தை உடனடியாக கைவிட உத்தரவிடுகின்றேன் என்றும் கௌரவ பிரதமர் அவர்கள் ஏற்கனவே தெரிவித்துள்ளதாக தெரிவிக்கப்படுகின்ற நிலையில் இந்த காணி சுவீகரிப்பு ஏற்பாடுகள் இடம்பெற்று வருவதாக கூறப்படுகின்றது. எனவே இந்த விடயத்தின் உண்மை நிலைமை என்ன என காணி அமைச்சர் அவர்களிடம் கேட்க விரும்புகின்றேன். யாழ்ப்பாண குடாநாட்டை எடுத்துக்கொண்டால் தற்போது படையினர் வசமுள்ள 3918 ஏக்கர் காணியில் 3642 ஏக்கர் காணிகள் தனியாருக்கு சொந்தமானவையாகும். எனவே எமது மக்களது சொந்த காணி நிலங்களையே எமது மக்களுக்கு விட்டு கொடுக்க தயாரில்லாத நீங்கள் என்டர்பிரைஸ் ஸ்ரீலங்காவை அல்லது என்டர்பிரைஸ் ஸ்ரீலங்காவை கொண்டு வந்தாலும் நடுத்தரவில் நிற்கின்ற எமது மக்களுக்கு ஏற்பட போவது ஒன்றுமில்லை என்றே கூற வேண்டியுள்ளது. அதே நேரம் வடக்கு கிழக்கு மாகாணங்களில் மிக அதிக அளவில் காணி உரிமங்கள் தொடர்பிலான பிரச்சனைகள் நீடிக்கின்றன. திருவண்ணாமலை மாவட்டத்தில் இப்பிரச்சனையானது பல்வேறு பகுதிகளிலும் இன்னமும் தீர்க்கப்படாமலேயே இருக்கின்றன. பட்டினமும் சூழலும் பிரதேச செயலாளர் பிரிவை எடுத்துக்கொண்டாலும் திருவண்ணாமலை பிரதேச செயலாளர் பிரிவை எடுத்துக்கொண்டாலும் ஏகப்பட்ட பிரச்சனைகள் காணி உரிமங்கள் தொடர்பில் தொடர்கின்றன. வவுனியா மாவட்டத்தில் தமிழ் பிரதேச சபையின் கட்டிடங்கள் அடங்கலாக விளையாட்டு மைதானம் ஆயுர்வேத வைத்தியசாலை கட்டிடங்கள் போன்றவற்றிற்கு கூட இதுவரையில் காணி உரிமங்கள் இல்லை என்றே கூறப்படுகின்றது. யாழ்ப்பாண மாவட்டத்திலும் காணி உரிமங்கள் தொடர்பில் இன்னமும் தீர்க்கப்படாத பிரச்சனைகள் ஏராளம் என்பதையே நான் கடந்த காலங்களிலும் இங்கு சுட்டிக்காட்டியிருந்தேன். அதே நேரம் வடக்கிலே கோவில் காணிகளில் குடியிருக்கின்ற மக்களின் காணி உரிமங்கள் தொடர்பிலான பிரச்சனைகளை தீர்ப்பதற்கு ஓர் ஏற்பாடு மிகவும் அவசியமாக உள்ளது. இவ்வாறு கோவில் காணிகளில் குடியிருக்கின்ற பெரும்பாலான மக்கள் காணிக்கான உரிமங்கள் இல்லாத நிலையில் எந்த விதமான வீட்டமைப்பு திட்டங்களையும் பெற இயலாத நிலையே காணப்படுகின்றது. அந்த வகையில் எமது மக்களின் காணி தொடர்பிலான அனைத்து பிரச்சனைகள் தொடர்பில் காணி அமைச்சு விரைவான நடவடிக்கைகள் எடுப்பதற்கு மேலும் விரைவான வகையில் நடவடிக்கை எடுப்பதற்கு முன்வர வேண்டும் என கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்டுக் கொள்கின்றேன். அடுத்ததாக தொலைத்தொடர்புகள், வெளிநாட்டு வேலைவாய்ப்பு மற்றும் விளையாட்டுத்துறை அமைச்சினை பொறுத்தவரையில் கூறுகின்ற பொழுது யாழ்ப்பாணத்தில் தற்போது கேபிள் டிவி கம்பங்களை சட்டவிரோதமான முறையில் நடுகின்ற ஒரு செயல்பாடு 2 தனியார் தொலைக்காட்சி நிறுவனங்களுக்கிடையில் போட்டி அடிப்படையில் மேற்கொள்ளப்பட்டு வருவதாக தெரிய வருகின்றது. இந்த தனியார் தொலைக்காட்சிகளின் கேபிள் வயர்கள் கடந்த காலங்களில் மின் கம்பங்கள் ஊடாக இழுக்கப்பட்டிருந்த நிலையில் அந்த கேபிள்களில் பழுது பார்த்தல்களை மேற்கொண்டிருந்த பலர் மின்சாரம் தாக்கி கொல்லப்பட்டதன் காரணமாக அந்த கேபிள் மின்கம்பங்களில் இருந்து அகற்றப்பட்டதன் பின்னர் தற்போது உள்ளூராட்சி நிறுவனங்களின் அனுமதியை பெறாமலும் நீதிமன்றம் தடை விதித்துள்ள நிலையிலும் போலீசாரை சட்டை செய்யாது இத்தகைய கம்பங்கள் யாழ்ப்பாணம் வலிகாமம் தென்மேற்கு போன்ற பகுதிகளில் பாதையோரங்களில் கொங்கிரீட் இடப்பட்டு நடப்பட்டு வருவதாகவும் இது பற்றி கேள்வி எழுப்புகின்ற ஊடகவியலாளர்கள் உட்பட அரச அதிகாரிகள் அச்சுறுத்தப்பட்டு வருவதாகவும் தெரிய வருகின்றது. பெண்களுக்காக வடக்கு கிழக்கு மாகாணங்களைச் சேர்ந்த 52 பெண்கள் கேபிள்கள் மின்கம்பங்களில் இருந்து அகற்றப்பட்டதன் பின்னர்
உறுப்பினரே 2 நிமிடம் இருக்கும் உங்களுக்கு.
கேபிள்கள் மின்கம்பங்களில் இருந்து அகற்றப்பட்டதன் பின்னர் தற்போது உள்ளூராட்சி நிறுவனங்களின் அனுமதியை பெறாமலும் நீதிமன்றம் தடை விதித்துள்ள நிலையிலும் அந்த சம்பவங்கள் தொடர்ந்து கொண்டிருக்கின்றன. அடுத்தது வெளிநாட்டு வேலைவாய்ப்பு தொடர்பில் கூறுகின்ற பொழுது, வெளிநாட்டு வேலையை பெற்று செல்வோர் தொடர்பிலான தொழில் பாதுகாப்பு தொடர்பில் இருக்கின்ற சந்தேகங்கள் இன்னும் தீர்ந்த நிலை இல்லை என்றதே தெரிய வருகின்றது. வெளிநாட்டு வேலைவாய்ப்பினை மக்களுக்கான ஒரு வேலைவாய்ப்பாக கருதாமல் அதனை மனித வியாபாரமாக கருதி அதில் ஈடுபடுகின்ற முகவர் நிலையங்கள் தொடர்பில் அமைச்சு கடுமையான நடவடிக்கை எடுத்து வந்தாலும் இந்த நாட்டுக்கு மிக அதிக அளவில் அந்நிய செலவாணியை ஈட்டி தருகின்ற இத்துறை தொடர்பில் மேலும் அதிக அவதானத்தை செலுத்த வேண்டும். குவைத் நாட்டில் 2 வருடங்களுக்கு மேலாக பணிபுரிந்த 6 பெண்களும் 1 வருடத்திற்கு குறைவான காலமாக பணிபுரிந்த 46 பெண்களுமாக கடந்த கிழக்கு மாகாணங்களைச் சேர்ந்த 52 பெண்கள் அவர்கள் பணியாற்றியிருந்த குவைத் நாட்டு வீடுகளில் இழைக்கப்பட்ட கொடுமைகள் தாங்காது அண்மையில் குவைத் நாட்டில் உள்ள இலங்கை தூதரகத்தினால் கடந்த மாதம் இலங்கைக்கு அனுப்பி வைக்கப்பட்டிருந்தனர் என தெரிய வருகின்றது. இவர்களில் 35 பெண்கள் தங்களது சொந்த செலவிலும் 44 பெண்கள் தற்காலிக கடவு சீட்டுகளிலுமே இலங்கை வர நேர்ந்துள்ளது. அதேபோன்று கடந்த வருடம் ஏப்ரல் மாதம் 18ஆம் தேதி சவுதி அரேபியாவுக்கு பணிப்பெண் தொழிலுக்காக சென்றுள்ள வவுனியா மாரம்பை குளத்தைச் சேர்ந்த 54 வயதுடைய ஒரு பெண் அங்கு தொல்லைகள் தாளாது கடந்த வருடம் ஆகஸ்ட் மாதம் 12ஆம் தேதி அங்கேயே தற்கொலை செய்து கொண்ட நிலையில் அவரது சடலம் 4 மாதங்கள் கழித்து அதாவது கடந்த வருடம் டிசம்பர் மாதம் 29ஆம் தேதியே இலங்கைக்கு கொண்டு வரப்பட்டிருந்தது. இந்த பெண் தொழிலுக்கு சென்று தற்கொலை செய்து கொண்டு இறந்து சில மாதங்கள் கடந்த நிலையிலேயே அவர் பற்றிய தகவல்களை வெளியிடவோ அவரை பற்றி ஆராய்ந்து பார்க்கவோ குறிப்பிட்ட முகவர் நிலையம் தவறிவிட்டுள்ளதாகவே கூறப்படுகின்றது. எனவே இத்தகைய நிலைமைகள் இனியும் ஏற்படாத வகையில் வெளிநாட்டு தொழில்துறையானது எமது மக்கள் நலன் சார்ந்து பேணப்படக்கூடிய தொழில்துறையாக மேம்படுத்த வேண்டிய தேவை இருப்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். நேரம் காரணமாக நான் என்னுடைய இதை சபைக்கு பாரப்படுத்துகின்றேன்.
நன்றி. ஒன்றபில் ரோஹித அபய குணவர்த்தன, யூ ஹாவ் 12 மினிட்ஸ் மோர்.
கரு சபாபதி துமணி சேஷம் அது தவசே அமாத்தியான்ச ஜனநாயக காரக சபா அவஸ்தாவில் பாதிப்பு மாட்டை சுத்தி வாந்த வேணுவா விசேஷம் அங்கத பலாபுரத்து வேணுவா காம்காரு விஷயபார அமதிவரையா சபாவே சிஜின விழாவேதி எதுமாட்ட மே காரண சம்பந்தம் கருணு தக்கீம சந்தா விசேஷம் அப்படி தன்னவா அப்பேராட்டே உறுத்திய சமிதி காம்காருவோ தமங்கே வத்திய சம்பந்தேங் தமங்கே சேவாஸ்தானே சம்பந்தேங் யம் யம் வத்திய கிரியாமார்கன் அரகன் அவஸ்தாவல் அப்படி தக்கலத்தி இத்திஹாசே எவனி வத்திய கிரியாமார்கன் தமங்கே வத்திய சங்கயாங் வெணுவெங் எஹி நாயக்கியோ ஏ கிரியாக்காரகம் உலட்ட தமங் யொமுவென்னே தமங்கே கபத்தேங் ஆயத்தனே ரககன் ஆயத்தனே யம் யம் பலபயமாக வெணுவனங் ஏக ராஜ்ய ஆயத்தனேயாக வெண்ண புலுவாங் வெனத்த ஆயத்தனேயாக வெண்ண புலுவாங் ஆயத்தனைய வெனுவெங் உறுத்திய கிரியாமார்க விளட்ட இலவெனும் எவனி அவஸ்தாவால் வலதி கொய் ராஜா குணம் சமார அவஸ்தாவால் வலதி ரஜேட்ட உறுத்திய சமிதி கண்ணாவு கிரியாமார்க ரஜேட்ட எம் அப்பாவுஸ்தாக பத்தின அவஸ்தாவால் அப்படி தக்கலத்தி நமுத் ரஜேக வகக்கீம உறுத்திய சமிதி வலட்ட அவங்க கந்தி அவங்க பிரஷ்னே மொகாத் அவங்க அப்படி மனவாத கதாக்கல யுத்தே ඔවුන්ට විසඳුම් ලබා දෙන්නේ කෙසේද කියන එක ගැන අහුන්කම් දුන්නොත් ඒ රජයට ස්ථාවර භාවයක් තියෙනවා. එහෙම නැතුව කෙටි පිළිතුරු වලට ගියොත් සමහර වෙලාවට අපි වෘත්තීය අරගල වලදී ඒවට අර ගමේ භාෂාවෙන් කියනවා නම් කැත්තට පොල්ල වගේ හිටියෝ. ඒ මර්ධනය කරන්න හැදුවොත් වෘත්තීය ක්‍රියාමාර්ග අපිට ඊට පස්සේ එය පොලිතැනකින් පටන් අරන් විශාල වශයෙන් රටේ මහා කැරල්ලක් බවට පරිවර්තනය වෙනවා. මං මේతిక ඔබතුමාට මතක් කළේ මෙතන එක්තරා බහානක සිදුවීමක් තියෙනවා. ඒක විශේෂයෙන් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් හිටපු මහජන නියෝජිතයෙක් හැටියට අද වෘත්තීය කම්කරු ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2018 සැප්තැම්බර් මාස 14 වන දින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඒ පනතේ බොහොම පැහැදිලිව කියනවා ගරු ඇමතිතුමනි එක ස්ථානයක පස්වන එකේ කියනවා 10 ඡේදයේ යම් රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ ඇතුළුව දේපළවලට මහජන භාවිතා ස්ථානයකට හෝ රාජ්‍ය ආණ්ඩුවේ පහසුකමකට යම් රාජ්‍ය හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියට හෝ යම් යටිතල පහසුකමකට පරිසර බලතල බරපතල හානි කිරීම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට එකතු වේ. ගරු ඇමතිතුමනි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් ගෙනල්ලා අපේ රටේ අවුරුදු 30ක ත්‍රස්තවාදයක් තිබුණා. ඒ තුලින් රට විනාශ වුණා. ඒ අවස්ථාවේදී රට විනාශ වෙච්ච අවස්ථාවල් වලදී මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් ගෙනාව. ඒ තුල ත්‍රස්තවාදීන් කොටු කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ තුලින් අධිකරණයට ගෙනියන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ පනත මොන හේතුවක් නිසා මේකත් වෘත්තීය සමිති මර්ධනයක් කිරීම කම්කරුවා මර්ධනයක් කිරීම සඳහා මේ පනත පාවිච්චි කරගන්නවා නම් මේක කවුරු ආණ්ඩු කෙරුවත් කවුරු විපක්ෂයට ගියත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක සුභවාදී දෙයක් වෙන්නේ නැහැ. මේක සමාහලට සත්භාවයෙන් කරන්න පුළුවන් වෙයි. මේක සමාහලට ත්‍රස්තවාදී පනත හැටියටම සත්භාවේ. හැබැයි සත්භාවයට එහා ගිය සිදුවීමක් සිදු වෙනවා ගරු ඇමතුම්. මොකද සිද්ධ වෙන්නේ? මේ කියන පනත පාවිච්චි කරගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න යම් සිද්ධියකදී පොලිසිය. පොලිසියට පුළුවන්කම ලැබෙනවා කබර ගොයා තල ගොයා කරගන්න. බී වාර්තාවක් ගහනකොට දැන් යම් වෘත්තීය සමිතියක් ප්‍රධාන මාර්ගයකට ඇවිල්ලා තමන්ගේ වෘත්තීය අරගලය කරනකොට ඒ වෘත්තීය අරගලය කරන අවස්ථාවට පොලිසිය ඇවිල්ලා ඒකට මාර්ග බාධකයක් දානකොට මාර්ග බාධකය පෙරළුනොත් මේ පනත අනුව ඒ වෘත්තීය සමිතියේ සියලු දෙනාව ත්‍රස්තවාදී පනත යටතට ගැනෙන්නේ ත්‍රස්තවාදී පනත අප නැහැ අප ලැබෙන්නේ ඉහළ උසාවියෙන් අප ලැබෙන්නේ මේක භයානක තත්ත්වය එයයි හා අවුරුදු 20ක් හිරගෙදරට මාර්ග බාධකේ පෙරලෙනවා දැන් මට මතකයි මහා බැඳුම් කර වංචාව වෙලේ අපි ගියා මහ බැංකුවට ගියා සංදේශයක් බාර දෙන්න මුදල් අමාත්‍යවරයාට ගරු ඇමතිතුමනි මාර්ග බාධක දාලා තිබුණා අපි එතනින් යනකොට මාර්ග බාධකයක් මගේ ඔළුවට වැටිලා මම මරණාසන්න වෙන්න ගියා එතකොට ඒ සිදුවීම වෙනකොට මේ පනත තිබුණා නම් රෝහිත අබේගුණ වර්ධන ඉන්න ඕන හිරගයක් ඇතුළු ත්‍රස්තවාදී පනත පනත යටතේ ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මේ පනත් හදනකොට ඔබතුමා එක්කත් වෘත්තීය කම්කරු ඇමතිවරයා හැටියට ඔබතුමා සමගත් සාකච්ඡා කරලා මේ පනත් හදන්න කිය ත්‍රස්තවාදී වැළැක්වීම වෙනුවෙන් ඕන පනතක් හදන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ විදියට වෘත්තීය සමිති මර්ධනය කරන්න යන ඉඩ දෙන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒකම ගරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරගන්න විශේෂයෙන්ම අද ඔබතුමා දන්නවා ලංකා ගමනාගමන මණ්ඩලයේ CTB එකේ ඔබතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිවල සගේ නිමල් පෙරේරා ජාතික සේවක සංගමයේ ඉදිරියේ ගිනි තියා ගන්න. ඔව් ගිනි තියා ගන්න. එතකොට දැන් මේ පවතින රජය ඔබතුමාලගේ ආණ්ඩුව ඔබතුමාලගේ පක්ෂය ඔබතුමාලගේ වෘත්තීය සමිතිය. හැබැයි ඔව් ඇවිල්ලා ගිනි තියා ගන්න ඔහුට ඒ දේ සිදුුනේ නැහැ කියලා. ඒක මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා දන්නවා වෘත්තීය සමිති ප්‍රඥප්තිය අනුව ඒ වෘත්තීය සමිති නායකයන්ව සභාපති ලේකම් භාණ්ඩාගාරික ස්ථානමාරු කරන්න බෑ. ගරු ඇමතිතුමනි අංගොඩ ඩිපෝව, උඩහමුල්ල ඩිපෝව, කැස්බෑව ඩිපෝව, මට්ටක්කුලිය ඩිපෝව සහ කටුබැද්ද ඩිපෝව මේ ඩිපෝවල සියලුම වෘත්තීය සමිති නායකයන්ව ස්ථානමාරු කරනවා. ඔබතුමාටත් ඒ අය බාර දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් ලිපි ගොනුවක්. ඔබතුමා එකට ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා කියලා තියෙනවා. මේ මේක කාටත් කවුරු ආණ්ඩු කළත් වෘත්තීය සමිතියේ නායකයන්ට උරුද වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයිතිවාසිකම දෙන්න කියලා මම තමුන්නාංශයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී අපේ හරීන් ප්‍රනාන්දු අමතිතුමා එගේ මිත්‍ර එතුමාගේ තියෙන විදේශ රැකියා අමාත්‍යාංශයේ ගැන යමක් ඔබතුමාට අපිට ලැබෙන තොරතුරු වලින් කියන්න බලාපොරොත්තු වෙනවා. ගරු අමතිතුමනි, මම දැන් හිටපු නියෝජ්‍ය අමතිතුමත්
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඔව්, තව විනාඩි මං විනාඩි දෙකක් අපේ අමතිතුමාගෙන් ගන්න. හොඳයි. එතකොට ගරු අමතිතුමනි, මේ රටේ මැද පෙරදිග ඉන්න සංඛ්‍යාව ලියාපදිංචි වියදි සංඛ්‍යාව 1,90,038යි. මැද පෙරදිග නොවන 4,22,068යි. මේ ඉතා විශාල ප්‍රමාණයක් ගරු ඇමතිතුමනි, මේ අපේ රටේ විදේශ රටවලට ගිහිල්ලා රැකියාවල නියුතු වෙලා අපට ඒ රටෙන් ලැබෙන ඩොලර් එක, යුරෝ එක සහ දිරාම් එක, දිනාර එක අපිට එවනවා. එතකොට ගරු අමතිතුමනි, දැන් මේ අයවැය යෝජනාවලියේ ඉදිරිපත් කරනවා මුදල් ඇමතිවරයා විසින් මේ ඉන්න අයට සිහින මාලිගා නමින් පිටුව 73 ප්‍රතිලාභීන්ට උපරිමයේ ලක්ෂ 100ක් වාර්ෂික පොලිය 100% 13.86යි, සහනාධාර පොලිය 75%යි. එතන අවුරුදු 15කින් අවුරුදු 2ක සහන කාලයකුත් දෙනවා. දැන් මම අමතිතුමාට මතක් කරන්නේ, අමතිතුමා ඔබතුමා මේකට අමාරු වෙටෙන්න එපා. මේක ඔබතුමා තීන්දුවක් අරගන්න කතිකාවක් ඇති කරගෙන. මුදල් ඇමතිවරයා මේක කියයි. එතන මේක දෙන්නේ මේ රටේ බැංකුවල. එක්කෝ ලංකා බැංකුව, එක්කෝ මහජන බැංකුව, ඉදිරි කිරීමේ බැංකුව. එතන මේ බැංකුවලට මේ මුදල දෙන්න, මේ මුදල ණයවාරික ණය දෙන්න මේ බැංකුවලට මුදල් යවන්න වෙනවා. මේ බජට් බුක් එකේ මේ අයවැය පොතේ කොතනකවත් එහෙම බැංකුවට මුදල් දෙන ක්‍රමවේදයක් පෙන්නලා නැහැ. මේක හොඳ වැඩක් කරනවා නම් හොඳ වැඩක්. හැබැයි කොතනද තියෙන්නේ? මේ ඉන්න ලක්ෂ 21ක් මේ රටේ විදේශ ශ්‍රමිකයෝ ඉන්නවා. මේ අයගෙන් 21ෙන් 100%ක් මේක ඉල්ලුවොත් 5%ක් ඉල්ලුවොත් ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 2යි අවුරුදු 15යි බැංකුව දරා ගන්න වෙනවා. අද අපේ රටේ බැංකු දෙක ගැන මම කතා කරන්නේ නැහැ, හරින් ප්‍රාන්දු ඇමතිවරයා දන්නවා. ඒ නිසා මම අහන්නේ කොතනින්ද මේක වෙන්නේ? අපි අපේ රටේ විදේශ අද ඔබතුමා විශ්වාස කරන රට විශ්වාස කරනවා. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය අද මේ විදේශ රැකියාවල නියැලෙන අපේ රටේ ශ්‍රමිකයාගේ. ගරු ඇමතිතුමනි, මේ ඉන්න අය මාස 3ක් හරියට තමන්ගේ ගෙදරට එවන චෙක් පත මුදල් ටික එව්වේ නැති වුණොත් මාස 3ක් නැවැත්තුවොත් මේ ඉන්න 21 ලක්ෂය ඔබතුමාට අපිට මේ රටේ ආර්ථිකය බලාගෙන ඉඳදී කඩාගෙන වැටෙනවා. රට දුවන්න විදියක් නැති වෙනවා. රට එකතන නවතිනවා. මේ මුදල එවන එක මේ රටේ ශ්‍රමිකයෝ නැවැත්තුවොත්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට මේ ණය ගැන ඔබතුමා මේ අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කළා කොහොමද? එයාට කොහොමද මේක ලබා දෙන ක්‍රමවේදය ගැන විශේෂ අධ්‍යයනයක් කරන්න. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මෙයිට වැඩිය තව ගරු ඇමතිතුමනි, මේ රටට මේ මුදල් ගේන අය වෙනුවෙන් කරන්න දේවල් තියෙනවා. පළමුවෙන්ම ඔබතුමා ගුවන්තොටුපළ එක්ක කතා කරන්න. ගුවන්තොටුපළත් එක්ක. ගුවන්තොටුපළේ අපි ගුවන් පිටරටකට යන පර්යන්තය සහ නැවත එන පර්යන්තය මේ ඉන්න ගෘහ සේවිකාව, මේකට හවුස් මේඩ් කියනවා. හැබැයි ඇයි අපි පුරුදු වෙලා තියෙන්නේ මේ රටේ ආර්ථිකයට ප්‍රධාන සාධකයක් වෙන ඒ ඈදිහා වෙනම කෝණයකින් බලන්නේ? එයාට වෙනමම පාත් එකක් හදලා දෙන්න, වෙනම එයාට එන්න මේ රටට සල්ලි හොයලා අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙවරකම් කරලා අපේ රට සල්ලි හොයන මේ කාන්තාවන්ට, මේ අම්මලට ගුවන් තොටුපළෙන් යනකොටයි එනකොටයි වෙනම එකක් හදන්න කියන්නේ. මේවා ප්‍රමුඛතාවය වලට පරිවර්තනය කරගන්න. ඒක කල යුතු දෙයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම ඒ වගකීම ඉටු කරන්න ඔබතුමා බැඳී සිටී කිය. ඒකම ගරු කම්කරු ඇමතිතුමනි අමුණාංශෙත් මමත් අපි ඔක්කොම ඉන්න මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවෙත් අපේ ඉන්න නිලධාරීන්ගේ සේවකයන්ගේ වැටුප්පලත් විෂමතාවයක් තියෙනවා. මුලින් අපි මෙතනින් ආදර්ශයක් දෙමු. මේ අපි අපි මේ සියලු නීති රීති අනපනත් හදන
කරු මන්දරතුමා විනාඩි එකක් තියෙනවා.
මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඔබතුමා වැඩිපුර විනාඩියක් දෙයි පාර්ලිමේන්තුව ගැන කතා කරන්න හින්දා.
ඕල්රෙඩි දෙනවා.
ඔව් රයිට් දෙනවා. බොහොම ස්තුතියි. ඔබතුමාට මගේ ගෞරවය. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරීන්ගේ 2006 චක්‍රලේඛණයෙන් තමයි මේ වැටුප් විෂමතාවයන් වෙනස් කරන්න තීන්දුව ගත්තේ. දැන්ට අවුරුදු 13කට ඉස්සෙල්. එතකොට ඒ ඉඳන් ඒ අයි වෙනකන් අයට මේ ප්‍රශ්නේ තියෙනවා පහළ ශ්‍රේණිවලට. අයි ඉඳන් එන් වෙනකන් අයට මේ ප්‍රශ්නේ නැහැ. ඒ නිසා ගරු අමතිතුමනි විශේෂයෙන්ම මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න විශේෂයෙන් පාර්ලිමේන්තු. අපි ඉන්න පාර්ලිමේන්තුව ඉන්න නිලධාරීන් සේවකයෝ තෘප්තිමත් වෙන්න ඕන මේ රටේ තියෙන ජීවන වියදමත් එක්ක. අවසාන වශයෙන් ගරු මූලාසනට සභාපතිතුමනි අපි ඉල්ලීමක් කරනවා මේක රටේ ජාතික ප්‍රශ්නයක්. මානව හිමිකම් කොමිසම ජිනීවා මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වෙන වෙලාවේ විශේෂයෙන් අපි මේ රජයට විපක්ෂයේ හැටියට අපි ඔවුන්ට ඉල්ලීමක් කරනවා බල කරනවා කරුණා කළා මේ ඇති වෙලා යෝජනාවෙන් ඉවත් වෙන්න. මේ රටේ එවැනි දෙයක් සිදු වුණා මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා රණවිරුවා දංගෙඩියට යවන්න හදන යෝජනාවෙන් මේ රජයට ඉවත් වෙන්න කියලා අපි මේ වෙලාවේ
ඉල්ලීමක් කරනවා.
එනිසා මේ සියලු දේවල් ගැන ඔබේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මගේ වචන සුවපේ අවසන් කරන බොහොම ස්තුතියි.
කරු ඒ විජේතුංග
නියෝජකාරක සභාපතිතුමනි විශේෂයෙන් මදින වගයුතු අමාත්‍යවරුන් ඉදම් එවැගේම ක්‍රීඩා කම්කරු අමාත්‍ය අන්තය වගයුතු ඇමතුරු තුන්දෙනෙක් ජනතාවට ඇහුම් කන් දෙන ඇමතුරු තුන්දෙනෙක් හැටියට මම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ ඉදම් ඇමතුමා ගැන සඳහන් කරන්න ඕනි පහුගිය කාලේ මේ ඉදම් බලපත් ලබා ගන්න ඉදම් ඔප්පු ගන්න විශාල උත්සාහගත සමහරයන්ට මගේ බැරිලා ගියා. වර්තමාන ඇමතුමා වාර පස්සේ මං හිතන්නේ අපේ රත්න දිස්ත්‍රික්ක දෙපාරක් ගියා ඉදම් බලපත් ඔප්පු විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට හිතෙන් දීගෙන කටයුතු කරනවා. මං හිතන්නේ කැපවීම නිසාම තමයි මං හිතේ එතුමාගේ මේ වැඩසටහන අපිට සාර්ථක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම දන්න හැටියට එතුමා සිවිල් දෙනාට සම්බන්ධ කරන පක්ෂ විපක්ෂ සියලුම උපදෙස් අරගෙන සියලුම මන්ත්‍රීවරු ඇමතුමන් ඇහුම් ගන්න දීලා කටයුතු කරන ඇමතිවරේ. මම දවසක් එතුමා හම්බෙන්න අපේ ඡන්දයක ලියුමක් ඉල්ලගෙන ආවා. ඒක පොඩ්ඩක් කියන්නට ඕනි. මං ගෝ ගියාට හම්බෙන්න පුළුවන් ඒත් දන්නේ අපි නැතු කියලා. ඒ ඡන්දයක ගිහලා හම්බෙන්න පුළුවන් කියලා ලියුමක් අරගෙන ආවා. ඒ වෙලාවේ එතුමා මම පාන්දර 6 මාට තේ පුජ්‍යලයා කතා කරලා ඇමතුමන්ට කෝල් එකක් දෙන්න කියලා. මං ගෝ එයාට පිස්සු මේලාට ඇමතුරු හැල්ලන්නේ නැහැ අපි හැල්ලන්නේ නැහැ. ඉන්නවද කියන එක. එතුමා වගේ අමාත්‍යයන් දෙන්නේ 6 හමාරයි දැන් කතා කරන්න කියලා. මං කතා කළා 6 හමාරට වගේ 6 තාරිකු එතුමා කියන්නේ සතුරු වෙනවා. උඟාක්ම උනන්දු 15 හැටි කියලා මට 10 හැටි 10 12 නම් සමහරට ඉන්නවා. එතුමාගේ ක්‍රියාදාම නිසා මගිට අපිට විශාල බලපත්‍රයක් දෙන්න පුළුවන් වුණා. අපි විශේෂයෙන්ම ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කේ විශාල පිටසක් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම කරු අමාත්‍යමනි රත්නපුර දිස්ත්‍රික්කේ තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අයිති ඉඩම් රාශියක් අවුරුදු ගානක් බුද්ධිනල අවුරුදු ගානක් પરම්පරාව ඉඳලා මේවා මැනලා වෙන් කළා ප්‍රාදේශීයකට බාර යුතු ඉඩම් බලපත්‍ර දෙන්න. තාම නියෝගයක් දෙන්නේ නැහැ බාර දෙන්නේ නැහැ. ඒක මම උතුමාට මගේ තෙන්දා කොළඹ සාකච්ඡාවක් ඇඳලත් උතුමාට මම හිතන්නේ අපි දැනුම් දුන්නා. ඒක නක් ක්‍රියාත්මක කරන්න කියලා එකක්. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ මම හිතන්නේ බලපත්‍ර 16ක් දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම පහුගිය අවුරුදු 15කට 20කට 30කට ඒ උඩදී. රත්නපුර දිස්ත්‍රික්කේ නායම් සඳහා ඉදම් රාශියක් ලබා දීලා මම හිත උන් හිටියංග ජතිච්චයන්ට. රත්නපුර නගරේ මගේ වසම වෙල්ලුප වසමේ පවුල් 50ක් 60ක් පදිලා ඉන්නවා. බලපත්‍ර දෙන්නක ඔප්පුක මේක නාගරික සංගමයේ අයිතියේ අයිති කරගෙන ඉන්නවා. නිකන් දෙන්න ඕනේ ඉදම් නිකන් දෙන්න ඔප්පු මේ ඉඩංගලේ අය කිරීමක් සිදු කරලා තියෙනවා. අක්ලස 52යි ලක්ෂ 2යි ලක්ෂ 3යි. දැන් මේනකොට මම හිතන්නේ පොලිය ගෙවන්නත් කියලා තියෙනවා. ප්‍රමාද වුණා කියලා, ප්‍රමාද ගහතු. මේක අය කිරීම ඉතාම සුසු නෑ මම හිතන්නේ. ඉඩංගල ඉන්නෙත් මම හිතන්නේ සමුදිලාභින් ඉතාමත් අසරණ කණ්ඩායම. මුතුමා සාකච්ඡා කළේ විසඳන්න මම හිතන්නේ. කටුදු කරා තාම විසඳලා නෑ. පොඩි ගණක් දෙන්න කැමති කට්ටිය ලොකු ගණන් දෙන්න අමාරු යට ඒකත් මම විශේෂ ආදානම් කරන්න ඕනේ. ඒ වගේම රත්නපුර මහනගරද බබලත්සි. 60කට 50කට වගේ බලපත් නැහැ. ඉඩම් මැල්ලලා තිනවා ජන සමීප මැල්ලලා තිනවා බින් සමීප මැල්ලලා තිනවා ආණ්ඩුවේ මැල්ලලා තිනවා. බලපත්යක් නැතිකම ඔප්පුවක් නැතිකම සහ තමන්ගේ පාසල ඉදිරි පිටින් ළමයි ඉන්නවා. පාසල තුරු කරගන්න ඉඩම් ඔප්පුව නැති හන්දන බලපන්න ඉන්නත. ඒකටත් ඔබතුමා මම හිතන්නේ අපි කොළඹට කැඳවලා සාකච්ඡා මේක තාමත් ඒ ක්‍රියාත්මක වෙන කටයුතු වෙලා නැහැ මම දන්නේ හැටියට. ඊට අමතරව ගරු ඉඩම් මැතිතුමාට යොමු කරනවා මේ වතු සමාගම් වල ඉඩම් අක්කර ගානක් මුඩු ඉඩම් තියෙනවා. සමහර අයට අපි රස්වල් දෙන්න බෑ. දෙන්න මම හිතන්නේ බොහොම සීමිතයි. අට පාස් වෙච්චි නැත්නම් පාස් වෙච්චි නැති තරුණ තරුණියෝ ඉන්නවා. මේ ඉඩම් අක්කරේ ගානේ වතු සමාගම්කට තොනයිදී තියාගෙන වගා කිරීම සඳහා අක්කරේ කාලප්පමල දෙන්න පුළුවන්. ගයක් හදාගෙන ණයක් දීලා ආදරයක් දීලා වතුරත් වතු සමාරා අයිතියක් දීලා මේ ඉදන්ටි තායික් මෙන්න මන්ද ලක්ෂ ගාණක් අක්කර මං හිතන්නේ. දසදහස් ගාණක් තියෙනවා. වතු සමාගම් වලින් මං හිතන අපිට අඩුතරමේ මේ දැන් පහුගිය රත්නපුරේ නාය ගිහිල්ලා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න එනවා. මේ මාසෙනකොට තවම පවුල් 34ක් ඉන්නවා ඉඩම් කැල්ලක් දෙන්න බැරුව. උන් හිටිය තැනට තාම මේ කුලිය ගවල නැත්නම් තැන් වල ඉන්න. මේකත් ඔබතුමාගේ විශේෂ ආදරණීය කරන මම කතා යොමු කරනවා. ඒ වගේම නාගරික සංවිධාන අධිකාරිය හරහා තමයි නගරයේ තියෙන වලට බිම් සමගින් මෙන්නත් අවසරයක් ඕනේ. ඒකටත් මුදලක් අය කරනවා. මම හිතේ ඒකත් මම කියන්නේ නීති විරෝධී කියලා තමුන්නාන්සේට මම දැත් ඒ ප්‍රශ්නේ යොමු කළා. ඒ වගේම අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්නේ තමයි වතු ඉඩම් වලින් අවුරුදු 100 200 මම හිතන්නේ රජ කාලේ ඉඳන් ප්‍රතිචි ඉඩම් තියෙනවා අපි දන්නේ හැටියට. දැන් මේ මිනිස්සු මැරෙලා මම හිතන්නේ පවුල් පරම්පරාවකින් ඉන්නේ වතු සමාගම නඩු දාලා වත්තරයි තිය කියලා ඉලාරද කියලා. ඒ දෙකොල්ලක් එකක් තමුන්නාන්සේ එදා මට මතකයි විසඳන කතුල්ලා ඒක තාම කෙලීගෙන යන මන් දන්නේ ඒකත් ඉක්මනට විසඳල් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම දෙපාරක් ගරු අමාත්‍යතුමනි මේ පාරක් හදන්න පාලමක් හදන්න පසල්ලියෙන් කළා. ගිය අවුරුද්දේ මුදල් අහ ගියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මම හිතන්නේ දෙන්න පුළුවන් ඉඩම් මේවා. පාලමක් හදන්න සල්ලි ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ සල්ලි කල් දිනවා. අවුරුදු 3ක් වෙනා මේකට උත්තරයක් ගන්න අවසර ගන්න. රත්නපුර වනසන්තෝෂ දෙපාර්තමේන්තුවේ අවසරය දෙන්න අනුමත කළා තමයි උත්තරයක් වම මේකෙනත් විශේෂ ආදානම් කරන්නට ඔබතුමා මම දන්න හැටියට ඒ කටත් මගේ කටුතු කළා මම දන්නේ හැටියට කැටවල ප්‍රදේශ රත් ප්‍රදේශේ රත්නපුර මහනගර ප්‍රදේශේ ඒ වගේම දේවාලවල මම කියනත් වලින්ම කනගාටු කියන්නේ දුම්බර විහාරේ නැදුන් යාරි
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා
හරි අක්කර 12000ක් කියලා අපේ ඇමතුමිනේ දන්න පවිත්‍ර ඇමතුමිනේ. ඒ මිනිස්සු හැමදාම අසරයිලා. බලපත් නැහැ දේවල්ට අයිති දංගිනවා ආණ්ඩුව රජ දංගිනවා මේක විසුමක් වෙලා නැහැ මම ගිය අවුරුද්දේ මේක කතා කළා. ගාක් කපන්න තියා ලැට් එක හදාන්න දෙන්නේ. පන්දලිය හඳුරුම එක තනවල කමන්නේ. ලැට් ඔල් නැතුව ඉඳන් තියෙන්නේ මම නැහැ දෙන්නේ. ඒදා විශේෂයෙන්ම මම කියන්නට පුතුමාට මේක හාමුරුවොත් කැඳවලා ජනතාවත් කැඳවලා නඩු දාන මම හිතන ප්‍රධාන පාර ඇමතුමිය දන්න තුමිය ආසේ අපි දෙන්නම ආසනේ සංගතයක් කරුව හැටි කියලා. ප්‍රධාන પરම්පරා අවුරුදු ගණක් කියන පාරට කාපට් කරන සල්ලි වෙන්කලා හඳුරු නඩු දාලා. මේවා දෙයෝ තමයි මම හිතන්නේ බලන්න තියෙන්නේ. ඉතින් මේ ගැන උදාහරණයක් උතුමා ඉල්ලීමක් කරන්න පුළුවන් මාස දෙකක් ඇතුළත. අපි අහට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳලා මේ අක්කර 12000 පදිංචිලා ඉන්න ඔක්කොම පදිංචිලා නැහැ. ඒ ජනතාවට සහනක් දීලා මේ මුතු වහල්ලු වගේ ඉන්න. අවුරුදු ගාණක් දෙයක මම මේකට යට වෙන්න යන්නේ නැහැ කායකවත් අපි. ඒ නිසා තමුන්නාදී අවධානය කරා. ඒ වගේම අපේ කීරා මෙතුමාට මම ඉල්ලීමක් කරනවා මම හිතන්නේ රත්නපුර නගර ඊරා පිටියද මම අවුරුදු ගාණක් හදනවා. දැනුත් හදනවා. තාම විවෘත කරන්න කටයුතු කරලා පොඩි ගාණක් පොඩි වැඩි විලක් තියෙන එකත් හදලා ඒ කීරා පිටියේ විවෘත කරන මොකද වතු සමාගම් වලින් සමහර වසම් 5-10 තියෙනවා. දැන් අපේ ඇමතුමිය දන්නවා රත්නපුරේ බම්බර ෆොටෝ කලාපයක්
කරු මන්දිරතුමා කාලය අවසන්
මට ඒක තප්පර විනාඩියක් දෙන්න බම්බර ෆොටෝ කලාපයේ කිසිම දා කීරා පිටියෙන් වතු සමාගම් දෙන්නේ නැහැ වසම් 5-10 කියන තැන තියෙනවා ළමයි ශ්‍රී ලංකාවේ කරන්න තැන නැහැ තරුණ තරුණිය නමක හරස්සන්ට ඉන්දියාවක් නැහැ. ඒක අවදානම් නමු කළ වසම අරගෙන වෙන් කරලා දෙන ඉඳන් ටික වෙන් කළා කීරා පිට හදන කටු කරලා දෙන කිලිම කරමින් මම විශේෂම කම් කරුවෙ මත යොමු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කේ කිසිම කාට කරදරයකට මැණික් ව්‍යාපාරේ පතල් කම් කරුවෝ. දරදාසක් ඉන්නවා. ඊටත් 20,000ක් ඉන්නවා. කිරිම තැනකින් පිටක් නැහැ කම් කරුවා මාත්‍යාසුන් නැහැ. මේ අමාත්‍යයන් සයිතු වෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට. එතුමත් එක්ක සාකච්ඡා කළා මේ පතල් කම් කරුවන්ට. මොනවාද සහනයක් දෙන්න කම් කරුවා මාත්‍යාසුන් හරහා එක්ක ඒගොල්ලන්ට මේ රක්ෂණයක් එහෙම තමයි වෙනත් දෙයක් දෙන්න කටු කරන කියලා හිතෙමි. මම හිතන්නේ කරුණ රාශිය තුන කතා කරන වෙලා නැහැ. මම ප්‍රාර්ථනා කරනවා අපේ ඉඳන් එමුතුම කැප වෙන එමුතුවේ කැටියට එදා පාන්දර 6ට කතා කරනවා තුමා මම හිතන්නේ හිටියා. අපේ පැත්තේ දෙපාරක් ආවා. හොර බොරු නැති අපි අත්වදින්ම නරකෙක් කියලා නරකෙක්
මොහොමඩ් සීදී මන්ත්‍රීතුමා
ඉතුටි
වොන්ඩරබල් WDJ චන්වීරතන
ගරු සභාපතිතුමනි අද ඉතා වැඩගත් අමාත්‍යංශ තුනක් සාකච්ඡා වෙන මේ වෙලාවේ අපේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේතුංග මෙතුමා ආරම්භ කරපු විෂයම මමත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි රත්නපුර දිස්ත්‍රික්කේ පුරාවට තියෙන මේ ඉඩම් ප්‍රශ්න විසඳීම සඳහා අපි වහාම කටයුතු කළ යුතුයි කියන කාරණය. අත වශයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයක් අර මධ්‍යම පළාත, ඌව පළාත, ඒ වගේම මාතලේ දිස්ත්‍රික්ක වැනි ප්‍රදේශවල ඉඩම් 1840-1860 වැනි කාලවල බැවිලි කර්මාන්තය සඳහා විශාල වශයෙන් ඉඩම් පවරා ගත ප්‍රදේශ. එනිසාද රත්නපුරේ හැම පැත්තෙම තියෙන්නේ වතු වලින් වටවෙච්ච ගම්. මෙම ගම්මානවලට අද ව්‍යාප්ත වෙන්න කිසිම ඉඩක් නැහැ. ඒ වගේම ගම්වලට අවශ්‍ය කරන සුසාන භූමියක් ලබා ගන්න, ක්‍රීඩා පිටියක් ලබා ගන්න, පාසලට ඉඩම් කැබෙල්ලක් ලබා ගන්න අද ඉඩක් නැහැ. ඒ සියල්ලම අද වතු කොරේට යට වෙලා. ඒ වගේම වතු අයිති සමාගම් මේ වතු නඩත්තු කරන්නේත් නැහැ. ඒ ඉඩම් අද සමහර ඒවා කැලෑවට ගිහිල්ලා. ඒ වගේම වතු වල ආදායම නැතිකම නිසා අද වතු නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරවල්වත් ගන්නෙ නැහැ. ඒතර මේ தත්ත්වය මම හිතනවා ඉඩම් අමාත්‍යයන් සැලකිල්ලට ගන්නට ඕනේ. මොකද සමහර ප්‍රදේශ තියෙනවා අපිට ජනතාවට ගෙවල් මේ ගම් පුළුල් කිරීම සඳහා යම්කිසි ඉඩම් ප්‍රමාණයක් ලබා ගත යුතුව තිබෙනවා. මොකද ජනගහනය වැඩි වීමත් සමග එයින් පස්සේ පරම්පරා 7-8ක් දැන් ගිහිලා තියෙනවා. ඒ නිසා අලුත් පරම්පරාවට අද ඉඩම් නැතිකම තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේක හෙටනිදා පිපිරෙන තත්ත්වයක් අද ගම්වල තියෙනවා. ඒ නිසා ඉඩම් ඇමතුමා මම හිතනවා මේ ගැන සලකා බලයි කියලා. ඊළඟට පෞගිය කාලේ ඒ ගම්වල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ රජයට ආයත් වෙච්ච ඉඩම් වලින් විශාල කොටසක් මේ වෙනකොට ජනතාවට බෙදලා දීලා තියෙනවා. නමුත් මේ ඉඩම් වලට තාම ඔප්පු නැහැ. මම දන්නවා තමුන්වහන්සේ අවංක ප්‍රයත්නයක් දරනවා. පහුගිය දවස්වල රත්නපුරයට ඇවිල්ලා ඉඩම් ලබාගෙන තිබෙන නමුත් ඔප්පු නැති ජනතාව රැස් කරලා හොඳ සාකච්ඡාවක් කරලා තිබුණා. මට ඒක සහභාගී වෙන්න බැරි වුණත් ඒ සහභාගී වෙච්ච ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තමුන්වහන්සේ ගැන ඇති වෙලා තිබුණා. ඒ අය මට ඇවිල්ලා කිව්වා මගේ ලේකම් මහත්මිය සහභාගී වුණා. ඉතාමත් හොඳ සාකච්ඡාවක්. පටු දේශපාලනයෙන් තොරව මේ ප්‍රශ්නේ දිහා බලන ඇමතුමෙක් අපිට ලැබිලා තියෙනවා කියලා තමයි ජනතාවගේ මත. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ ජනතාවට මේ ඉඩම් ලබා දීම සඳහා තමුන්වහන්සේ ඔප්පු ලබා දීම සඳහා තමුන්වහන්සේ ඉක්මන් වැඩපිළිවෙලක් ගනී කියලා. ඊළඟ මම මතක් කරන්න ඕන මේ ඔප්පු ලබා දීමේදී ජනතාව ගෙවන මුදල අද විශාල මුදලක් තමුන්වහන්සේලා ඒ අයට කියනවා ගෙවන්න කියලා. මේ ඉඩම් මීට අවුරුදු 25ට 30කට 40කට ඉස්සෙල්ලා ගෙවනකොට මේවා මුඩු බිම්. එහෙම නැත්නම් කිසිම ආදායමක් නැති වටිනාකමක් නැති පොළොව පමණක් තිබෙන මේ භූමිය පොළොව පමණක් තිබෙන ඉඩම්. ඒතකොට අද මිනිස්සු මේවයි තීවවල තියෙනවා. ඒ වගේ මිශ්‍ර භෝගවල තියෙනවා. ඒ වගේම පොල් වැනි දේවල් ස්ත්‍රීල වගාවන් දමලා තියෙනවා. ඒ අනුව අද මේ ඉඩම්වල වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගෙවල් හදලා තියෙනවා. අත මම හිතන්නේ එල්ලාසියක මේ වෙලාවේ ඔප්පු දීමට යෑමේදී මේ කරපු දියුණුව සංවර්ධනයක් සැලකිල්ලට ගන්නවා ඒ වටිනාකම තක්සිරු කිරීමේදී. මේක බරපතල වරදක්. මොකද එදා නිකන් ඉඩම් මුඩු බිම් වශයෙන් ලැබිච්ච ඉඩම් ඒ මිනිස්සුන්ගේ ශ්‍රමය වැය කරලා ඒ මිනිස්සු මොනවා හරි හම්බ කළා නම් ඒක වැය කරලා ඒවයි ගයක් හදාගෙන ඒ වගේම බැවිලි මොනවා හරි දාගෙන යම්කිසි ආදායම් මාර්ගයක් අද ඇති කරගෙන ඉන්න වෙලාවේ ඒ ඉඩම් මේගොල්ලන්ට දීමේදී අර වැවිල්ල ඒ ගේ ඒ තක්සේරු කිරීම සඳහා පදනම් කරගන්නවා නම් ඒක විශාල අසාධාරණයි. ඒක නිසා මම හිතනවා මේක කල්පනා කළ යුතුයි. මොකද පෞගේ දවස්වල තමුන්වහන්සේ ගිහිල්ලා ඔප්පු වගේ බෙදුවා. නමුත් එයාට කියලා තියෙනවා රුපියල් ඉබේ ඔප්පු දෙන්නේ ඉස්සෙල්ලා රුපියල් ලක්ෂයකමාර ගෙවන්න කියලා. එතකොට මේ අයිතික මිනිස්සු කොහොමද එහෙම ගෙවන්නේ? අද ඒගොල්ලන්ට ගෙවන්න කියන්නේ මොකද? ඒගොල්ලෝ කරපු දියුණුවට, ඒගොල්ලෝ කරපු සංවර්ධනයට. එතකොට මේ ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක් තමුන්වහන්සේ ගත යුතුයි. ඊළඟ තව කාරණයක් තියෙනවා. අර ඉඩම් පෙන්සල්දන් කොමිසමේ දෙවෙනි පියවර, ඒ කියන්නේ 1972 නැත්නම් 73 දෙවෙනි පියවර සම්මත වුණේ. ඒ දෙවෙනි පියවරේ අර්ථයෙන් මේ වතු ඉඩම් සංස්කරණ කොමිසම නැත්නම් රජයට පැවරුණා. ඒ වෙලාවේ ඒවට වට වෙලා තියෙන කුඹුරුත් අයිති වුණා. ඒක කුඹුරු වැඩ කරන්නේ නැහැ ඒ වතුවල පාලකයෝ. ඒ කුඹුරු වැඩ කළේ ඒක ගමේ මිනිස්සු, එහෙම නැත්නම් වත්තේ ඉන්න ද්‍රවිඩ කම්කරු. ඒගොල්ලෝ වැඩ කළේ අඳගොවියෝ වශයෙන්. කුඹුරුවල අයිති ඒගොල්ලන් තිබුණේ නැහැ. තොර දැන් වෙලා තියෙන ඒගොල්ලන්ට මේ කුඹුරවල අයිතිය දෙීමේ ප්‍රතිපත්තියක් තිබුණා. මොකද වතු වලට ඒ කුඹුර වලින් ප්‍රයෝජනයක් නැති නිසා. නමුත් දැන් ඒක නවත්තලා තියෙනවා. නවත්තන විතරක් නෙවෙයි, ඒ අයට එදා පුළුවන්කම තිබුණා කාට හරි දීලා බදු පදනම උඩ දීලා මැණික් බලපත්‍රයක් ලබාගෙන මැණික් කපන්න. ඒ කුඹුර වල සමහර තැන්වල මැණික් තියෙනවා. එතකොට මේ අයින්සක දුප්පත් මිනිස්සුන මැණික් ගලක් හම්බේලා ටිකක් සල්ලි කීයක් හැටියට දෙන්නවනම් හොඳයි. මේක පොළොව යට මේ මැණික් ගල තියාිනවට වඩා ඒ ඇයිට නීත්‍යානුකූලව බලපත්‍රයක් අරගෙන මැණික් කපන්න අවස්ථාව දෙනවනේ. ඒක හොඳ දෙයක්. නමුත් ඒක නවත්තලා දැන් ඒ ඇයිට දෙන්නේ නැහැ. ඒ මිනිස්සු මොකද කරන්නේ? හොරෙන් කපනවා. ඉතින් හොරෙන් කපලා මැණික් ගන්නවට වඩා හොඳයි තමුන්වහන්සේලා රජයට කීයක් වෙන විදිය කීයක් හරි ලැබෙන විදියට බලපත්‍ර නිකුත් කරලා හිටන් ඔවුන්ට මැණික් කපන්න දෙන එක. ඉතින් සමහර වෙලාවට වතු අධිකාරියෝ කැමති නැහැ. වත්තේ කම්කරුවෙකුට මැණික් ගලක් හම්බෙලා ගෙදෙට්ට ටිකක් විදුලි ආලෝකයෙන් අරගෙන ඒ වගේ කුඩා මේ ජලියක් හරි අරගෙන ඔහු යනවට කැමති නැහැ. ඒ නිසා මේවා සම්පූර්ණයෙන්ම අද නතර කරලා තියෙනවා. මම හිතන්නේ 2001 සම්බන්ධ වෙලා ගත්ත තීන්දුවක් කියලා දැනගන්න තියෙන්නේ. ඒ නිසා මේ ගැන සලකා බලන්න ඉල්ලනවා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන වචන කීපයක් කම්කරු අමාත්‍යංශය ගැන. කම්කරු අමාත්‍යංශය මම හිතනවා මම එමෙතුමයි කපෞද්දිලේ කතා කළා. මොකද මේ කම්කරු උසාවියල. කම්කරු උසාවියල පැවරේ නඩු වෙනුවෙන් පෙනී සිටීමට උච්ච සමිති නියෝජිතින්ට අවස්ථාව තිබුණා. එහෙම නැත්නම් ඒ කම්කරු උසාවියට යන සේවකයා වෙනුවෙන් පෙනී සිටින්නට ඔහුට නියෝජ්‍ය පත් කිරීමේ අවස්ථාව තිබුණා. දැන් කම්කරු උසාවියවල සභාපතිවරු නැත්නම් විනිශ්චයකාරවරු තීන්දුවක් අරගෙන තියෙනවා. නීතිඥවරු විතරයි ඉන්න ඕනේ. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. මොකද අද නඩු හුඟක් අහක යනවා. නඩු පැත්තකට දානවා. ඇයි? පැමිණිලි කාර්යය නැහැ. පැමිණිලි කාර්යය කවුද? සේවකයා. සේවෙන් අස් කරපු සේවකයා තමයි නඩුව පැමිණිලි කරන්නේ. ඔහුට දැන් නීතිඥව අල්ලන්න බෑ. නීතිඥව අල්ලන්න ගියාම ඒගොල්ලෝ ගෙවන කියන ගාස්තු ගෙවන්න ඒගොල්ලන්ට බෑ. රස්සාව අයිමි වෙලා දීර්ඝ කාලයක් ඉඳලා නඩුව මේ කම්කරු සාවියට සහනයක් ලබා ගන්න ගියාම ඔහුට නීතිඥයන් හරහා කරුණු ඉදිරිපත් කරන්න වත්කමක් නැති වුනහම ඔහු සාවියට යන්නේ. සාවියට ගියේ නැති වුනහම අර කම්කරු සාවියේ සභාපතිවරයා මොකද කරන්නේ? නඩුව විසි කරනවා. පැමිණිලි කාර්යය නැහැ. එවැනි තත්ත්වයක් දැන් උද්ගත වෙලා පෞද්ගල කාලේ මම අමාත්‍යංශයේදී මේ කාරණය කතා කළා. එදා මෙතුමා මගේ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඒ කාරණයට සහභාගී වුණා. අපි මම හිතනවා මේ නීතිය කෙටුම්පත් කළා, සංශෝධනයක් කෙටුම්පත් කළා. ඊට පස්සේ ඒක නීතිපතිවරයාට යවුවා. මම හිතනවා නීතිපතිවරයා මේක ඒ වෙලාවේ නම් අපිට එවලා තිබුණේ නැහැ, අමාත්‍යංශයට එවලා තිබුණේ නැහැ. මම මේ අභිනව අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා මේ ගැන විශේෂ උනන්දුවක් දක්වලා. තායික්මනද නීතිපතිවරයාගෙන් මේ කෙටුම්පත අරගෙන කැමියට් මන්නේ දාලා අනුමත කරලා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක සම්මත කරන්නට කියලා. මොකද ඒ කම්කරු උසාවියට යන ඒ කම්කරුවා නැත්නම් සේවකයාට තමුන්ගේ නියෝජිතේ කරා ඒ කම්කරු උසාවියේ පිණිසින්න පුළුවන් වෙන විදිහට මේ නීතිඥ පමණක් සිටින්නට ඕනයි කියන කාරණය අපි නැති කරන්න ඕනේ. මොකද ඒක තමයි මූලික මේ පරමාර්ථය. මේ පනත ගේනකොට ටීබී ළඟරත්න ඇමතුමයි දා කම්කරු ඇමතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ පැහැදිලිව ප්‍රකාශ කළා. මේ කම්කරු උසාවි ඇති කිරීමේ අපි බලාපොරොත්තු වෙන්නේ තාමත්ම සහනකාරී ලෙස සැහැල්ලුවට මේ කම්කරුවන් තමුන්ගේ දුක් ගැනවිලි නිරාකරණය කරගන්නට පහසුකම් සැලසීම කියලා. අද ඒක කඩපිට පෙළිලා. අද ඒ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන යනවා. ඒක මං හිතනවා තමුන් වහන්සේලා ඒක කරයි කියලා. ඊළඟට මම කම්කරුවන්ට ඉල්ලන්නට ඕනේ. අද වශයෙන්ම සාපෘෂා කාර්යාල පනත 1954 සම්මත කළේ. සාපෘෂා කාර්යාල සේවක පනත 1954 සම්මත කළේ. එතකොට ඒ කාලේ තිබුණේ නැහැ මේ අද වගේ විශාල මහ පරිමාණයේ සාප්පු තිබුණේ නැහැ. අද හැමතැනම කීල් සාප්පු, අර සාප්පු, නිල් සාප්පු කියලා තියෙනවා. මේවයි වැඩ කරන සේවකයන්ට කිසිම නිමාඩුවක් නැහැ. දවස් 7 දවස් 7ම වැඩ කරනවා. එයාට අඩු වශයෙන් දැන් පහුගිය මැයි දිනේ මේ ලෝක කම්කරු දිනේ ලෝකයේ
සියලු මන්ත්‍රීතුමා විනාඩි 2ක් තියෙනවා.
නමුත් මේ සාප්පු වල අයට ඉදා නිමාඩු දුන්නා. ඒකට හැමදාම මේ தත්ත්වය තමයි තියෙන්නේ. කිසිම නිමාඩුවක් නැතුව අවුරුද්ද දවස් 365 මේ මිනිස්සු වැඩ කරන්න ඕන. ඉතින් මේ වගේ දැන් සලකා බැලිය යුතු තියෙනවා. මොකද මේ විවිධ වෙළඳ ප්‍රතිපත්ති, නිබිණි තාත්තික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සමග මේවයි වෙනසක් ඇති වෙන්නට ඕන. මොකද ඒ නිසා ඇතිවන යම් යම් මේ සාප්පු කාර්යාල සම්බන්ධව අපි නීතිය සකස් කරන්න ඕනේ. ඒවයි වැඩ කරන අයට යම් කිසි නිවාඩුවක් මිනිසුන් වශයෙන් ඒ අයටත් ලැබෙන්නට ඕන. ඒක ඒ අයට ලැබිය යුතු මූලික අයිතිය. ඉතින් ඒ ගැන සලකා බලන්නේ කියලා මම විශේෂයෙන් කියනවා. ඊළඟට මේ මම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව මම කියන්නට ඕනේ. අත වශයෙන්ම අද බොහොම කනගාටු වෙනවා. මොකද මේ අමාත්‍යංශයේ මමත් දැරුවා ටික කාලයක්. මට පෙර අපේ
කරු මන්ත්‍රීතුමා විනාඩි 1ක් තියෙනවා. විනාඩි 1ක් තියෙනවා.
විනාඩි 2ක් දෙන්න. විපක්ෂ නායකතුමා දැරුවා මේ අමාත්‍යංශය. අද මේ අමාත්‍යංශය මේ ස්වාභාවික මරණයට පත් වීගෙන යනවා. මම මේක වගකීමක් ඇතුව කියනවා. 1980 මේක පටන් ගත්තා. එතකොට අවුරුදු 30ක් පමණ ඉතාමත් හොඳට මේ ගෙනිච්චා. නමුත් පහුගිය තමුන්වංශලේ රජය ආවට පස්සේ 2015 පස්සේ මේක සම්පූර්ණයෙන් පරිහානිය කරා ගමන් කළා. ඒ සඳහා කරුණු ගණනාවක් මට තියෙනවා. මම මෙතෙන් දැන් කියන්න යන්නේ වේලාව නැතිකම නිසා. මම හරිම් ප්‍රාන්දු ගරු ඇමතුමාට මම මේ සම්බන්ධව පෞද්ගලිකව හම් වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අති විශාල සංඛ්‍යාවක් මේකේ රැකියාව කරනවා. ඒ වගේම මේ රට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගේන ආයතනයක්. මේ විදේශ විනිමය ප්‍රමාණය නොලැබුණොත් මේ රටට ඉස්සරහට යන්න බෑ, රට පවතින්න බෑ. එවැනි තත්ත්වයක් තියෙන අපි මොන බණ කිව්වත් කාන්තාව යැවීම වැරදි. කාන්තාව යැවීමට මම නම් එකග නැහැ. මේ වගේ දේවල් යම් යම් අය කියනවා. මේවා බාරවි නැමතිවරුත් කියනවා. ඒක හොඳයි කාන්තාව නොයන එක. නමුත් කාන්තාව නොයවා
කරෝ මන්ත්‍රීතුමා කාලය අවසන්
මේ රට ගෙනියන්න බෑ. භාණ්ඩාගාරය ගෙනියන්න බෑ. මොකද ඒක තමයි ප්‍රධාන පෙළේ ආදාය මාර්ගයක් වෙලා තියෙන්නේ. ඒක නිසා කාන්තාව පමණක් නෙවෙයි පිරිමි චාර ප්‍රමාණයක් අපි හිතේ. නමුත් ඒ දෙපාර්ශ්වෙම පිටට යෑම රැකියාවන් සදා අඩු වෙලා තියෙනවා. ඒ නිසා ආදායමත් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙන හේතු මාර්ගෙ තියෙනවා. මම එමෙතුමාට මේ සම්බන්ධව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු
කාරක සභා සභාපතිතුමනි, ඉඩම් අමාත්‍යංශය පිළිබඳව ගායන්ත කරුණාතිලක ගරු අමාත්‍යතුමාගේ විෂය හා බැඳුණු කරුණු කීපයක් මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න මා පළමුවෙන්ම බලාපොරොත්තු වෙනවා. ගරු කාරක සභා සභාපතිතුමනි, අපි මේ අයවැය විවාදය සිදු කරන අවස්ථාව වන විට මේ රටේ පැවැත්ම පිළිබඳ ඉතා බාහිරදුර අනතුරුදායක ක්‍රියාවලියක් ජිනීවා මානව හිමිකම් කොමිසම තුල සිදුවෙමින් පවතිනවා. ආණ්ඩුවේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඉන්න නිත්‍ය නියෝජිතයා එක්සත් මහා බ්‍රිතාන්‍ය සහ කැනඩාව ඇතුළු තවත් රටවල් කීපයක් මේ රටට හතුරුව දෙවන වතාවට ගෙන එන ලද යෝජනාවටත් සම අනුග්‍රාහකත්වය දක්වන්න කටයුතු කළ තියෙනවා. ගරු කාරක සභා සභාපතිතුමනි, අපි දැක්කයි මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය මේ රටේ හමුදා නිලධාරීන් කීප දෙනෙකුගේ නම් සටහන් කරලා රටවල් කීපයකින් ඉල්ලා හිටිනවා ඒ රටවල් වලට ආවොත් අත්අඩංගුවට අරගෙන ICC එකට යාය බාර දෙන්න කියලා. ඒ වගේම දැන් ආණ්ඩුව සමානුග්‍රාහකත්වය දක්වන යෝජනාවේ මේ රටේ ආරක්ෂාව පිළිබඳ බරපතල කොන්දේසි, මේ රටේ
විවස්ථා සංශෝධන පිළිබඳ බරපතල කොන්දේසි, දෙමුහුණු අධිකරණ පිහිටුවීම පිළිබඳ බරපතල කොන්දේසි ගණනාවක් එකට ඇතුළත් කළ තිබෙනවා ගරු කාරක සභා සභාපතිතුමනි. ඉතින් මේ ආණ්ඩුව අපේ රාජ්‍ය දේශපාලන වශයෙන් ඒ විදිහට බාහිරට යටත් කරමින් ඉන්න වෙලාවක අපේ රටේ ඉඩම් ටිකක් එක්සත් ජනපද උවමනාවන්ට අනුව ඔවුන් සතු කරවාලීමේ මෙහෙයුමකට අද අවතීර්ණ වෙලා තිබෙනවා. ගයන්ත කරුණාතිලක ඇමතිතුමා පෞද්ගලිකව මේ ක්‍රියාදාමයට සම්බන්ධ නැහැ, මම මේ බව දන්නවා. මේක සිද්ධ වෙන්නේ අගමැතිවරයාගේ මූලිකත්වයෙන්. අගමැති නිල නිවසේ කාර්යාලයේ තමයි, අරලියගහ මන්දිරය ඇතුළේ තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනයේ ලංකාවේ කාර්යාලය පිහිටවල තියෙන්නේ. මේ බලන්න, පහුගිය දවසක කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මෙමරන්ඩම් කියලා. මේකේ තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන් 150ක් වියදම් කරලා ඇමරිකානු ආයතනයකට මේ රටේ ඉඩම් මිනුම් කටයුතු කිරීම සඳහා බාර දෙන්න, ඇමරිකානු ඩොලර් මිලියන් 150කට වැඩි මුදලක්. ඒ වගේම මේකට දානවා අනුකමිටුවක්. මේ අනුකමිටුවේ ඉන්නවා මේ කොන්ත්‍රාත්තුව කාටද දෙන්නේ, මේ මිනුම් කටයුතු කාටද දෙන්නේ කියන එක තීරණය කරන්න දානවා අනුකමිටුවක්. අනුකමිටුවේ ඉන්නවා උදයසෙනිවිරත්න මහත්මයා, IHK මහානාම මහත්මයා, තව උදයකාන්ත කියලා මහත්තයෙක්, පියුමි ආටිගල කියලා නෝන කෙනෙක්, ඊට අමතරව ඉන්නවා මැතිව් ඩෙලානෝ කියලා ඇමරිකානු ජාතිකයෙක්, ඊළඟට ඉන්නවා ෆිලිප් කියලා තව ඇමරිකානු ජාතිකයෙක්, ඊළඟට ඉන්නවා මිසිස් ජිල් අර්බන් කාර්ද මොකද්ද කියලා තව නෝන කෙනෙක්, ඊළඟට ඉන්නවා ජැක් මැකේනා කියලා තව නෝන කෙනෙක්. දැන් ලංකාවේ ඉඩම් මැනුම් කටයුතු දෙන්නේ මොන ආයතනයටද කියලා තීරණය කරන්න දාන අනුකමිටුවේ ඇමරිකන් කාර්යෝ හතරයි. මේක සුද්දට ගිය රටද? ඔබතුමා මේක දන්නේ නැහැ. මේක කරන්නේ අරලියගහ මන්දිරය ඇතුලේ. මෙතුමා දන්නවා, ඔය ඉන්නේ සාගල රත්නායක මහත්තයා දන්නවා, එයා හොර පූස වගේ හිටියට දන්නවා. දැන් මේක තියෙනවා, මේගොල්ලෝ මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක හදලා තියෙනවා ලංකාවේ ඉඩම් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති මේ වාර්තාවක්. ඒකේ තියෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකේ කියනවා ගරු ඇමතිතුමනි, ඉඩම් බැංකු පනත ගේන්න, ඉඩම් බැංකු පනත පිහිටුවන්, ඉඩම් රාජ්‍ය ඉඩම් සියල්ලම ඉඩම් බැංකුව පනත යටතට ගේන්න, ඉඩම් බැංකුව යටතට ගේන්න. ඊළඟට බලානකම දේ මේකයි. මෙතන තමුන්වහන්සලා මේ ඇමරිකානු උවමනාව යෝජනාවේ තියෙන්නේ මේ රටේ ඉඩම් ඉතාම කඩිනමින් මිලදී ගන්න පුළුවන් වෙන විදිහට ව්‍යුහාත්මක වෙනස් කරන්න. දැන් ගයන්ත කරුණාතිලක ඇමතිතුමා ඉතා උනන්දුවෙන් කිව්වා විශේෂයෙන්ම බලපත්‍ර ඉඩම් වලට ඔප්පු ලබා දීමේ කටයුතු අපි වේගෙන් කරනවා කියලා. ඒක ගොවියගේ පැත්තෙන් බැලුවොත් නරග නැහැ. හැබැයි ඔබතුමා සත්භාවයෙන් කරාට ඕකේ බලාපොරොත්තු වෙන අරමුණ ඕක නෙවෙයි. ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන එක, ඉඩම් විකිණීම වේගවත් කරන එක. බලපත්‍ර ඉඩම තියෙනකොට විකුණන්න බෑ. විකුණන්න බැරි නිසා ගොවිතැනත් එක්ක ජීවිතය ගෙන යන්න සිදු වෙනවා. බලපත්‍ර ඉඩම වෙනුවට ඔප්පුව එනකොට, ගොවිතැන කඩා වැටෙනකොට, ගොවියා නාගරික දිලින්දෙබ්බවට සංක්‍රමණය වෙනවා ඉඩම විකුණලා. ඒ නිසා ඔප්පුව දීම හොඳ වුණාට ඔප්පුව දීමේ යටි අරමුණ තියෙන්නේ ඔබතුමා හිතන සත්භාවයේ පරමාර්ථයෙන් නෙවෙයි. දැන් මේක කියනවා මේ ශෙනාලි වඩුගේ කියලා මාධ්‍යවේදිනියක්. ඇය ලියනවා under cover of megapolis development the americans demanded from sri lanka an economic corridor of 1.2 million acres of land from trincomalee to colombo for a lease period of 200 years the americans insisted that the law inside this corridor must be us law metana idan trincomalee metana idan colombo waraya dakwa kilometer 200 kata wada visala patiyak special economic corridor kiyala kiyan meke ඔක්කොම ඉඩම් ප්‍රමාණය ඇතුළත් වෙනවා. දිස්ත්‍රික්ක හතක් කරහා එන්නේ. මාතලේ දිස්ත්‍රික්කය අහුවෙනවා, කුරුණෑගල දිස්ත්‍රික්කය අහුවෙනවා, කෑගල දිස්ත්‍රික්කය අහුවෙනවා, ගම්පහ දිස්ත්‍රික්කය අහුවෙනවා, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අහුවෙනවා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොටසක් අහුවෙනවා. එතකොට මේ දිස්ත්‍රික්ක හත හරහා මේ ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකක් එනවා. ඒකට හදන්නේ අක්කර 1.2 මිලියන්. මේ කාගේ ඉඩම්ද? මේ ත්‍රිකුණාමල වරාය ඉඳලා කොළඹ වරායට ඇමරිකන් කාර්යාලයට ඇමරිකන් නීතිය අනුව පිහිටුව ගන්න දෙන ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එක පිහිටවන්නේ කාගේ ඉඩම් අරගෙනද? කාගේ ඉඩම්ද මේකට අත්පත් කරගන්නේ? අන්න මේ වැඩවලට ඕන කරන වේගයෙන් ඉඩම් අත්පත් කරගන්න ඕන කරන නීතිය හදාගන්න තමයි තමුන්වහන්සලා ඉඩම් බැංකු පනත පිහිටවන තීරණය කළ තියෙන්නේ. ඉඩම් බැංකු පනත පිහිටවන තීරණය කළ තියෙන්නේ ලෑන්ඩ් බැංක් ඇක්ට් එක මේ තියෙන්නේ. ලෑන්ඩ් බැංක් ඇක්ට් එක තමුන්වහන්සලා මේවා ඔබතුමා ගෙනල්ලා මේකේ ටේබල් කරාට දැන් මේකෙන් කරන්නේ රජයේ සියලු ඉඩම් ටික මේ ඉඩම් බැංකුව යටතට ගන්නවා.
ඉඩම් බැංකුවෙන් ඉල්ලනවා විදේශිකයා ඉඩම. තමුන්වහන්සේලා ඇවිල්ලා සින්නක් කරව විදේශිකයන්ට ඉඩම් ගන්න පුළුවන් විදිහට නීතිය හැදුවා. එතකොට ඒ ඉඩම් ටික වේගෙන් ඉල්ලන කෙනාට දෙන්න පුළුවන් වෙන විදිහට තමයි ඉඩම් බැංකු පනත පිටුවන්නේ. ඔබතුමා මේකට සම්බන්ධ නැහැ. එනමුත් මේක තමයි වෙන්නේ. ඊළඟට තමුන්වහන්සේලා ඊළඟට හදනවා ඊළඟට ගේන තව පනතකින් ඉඩම් විධිවිධාන පනතකින් ස්පෙෂල් ප්‍රොවිෂන්ස් ඇක්ට් එකකින් අක්කර 50 සීමාව එක පුද්ගලයෙකුට තියෙන ඉඩම් අක්කර 50ට වඩා තියාගන්න බැරි සීමාව අයින් කරන්න. එතකොට වෙන්නේ අර ඉඩම් බැංකු පනත ඉඩම් බැංකුව පිහිටවනවා. ඊළඟට මිනුම් කටයුතු දෙනවා ඇමරිකන් සමාගමට. ඇමරිකන් සමාගම ඩොලර් මිලියන් 150කට වඩා වැඩි මුදලක් අරගෙන ලංකාවේම ඉඩම් ටිකේ මිනුම් කටයුතු කරනවා. ඉඩම් බැංකුව පිහිටවනවා. ඉඩම් බැංකුවට ගාවට යනවා විදේශිකයා අක්කර 50 සීමාවක් නැහැ. ඕනතරම් ඉඩම් ඉල්ලන්න පුළුවන් ගන්න පුළුවන්කම හැදෙනවා. සින්නක් කරව ඉඩම් ගන්න පුළුවන්කම විදේශිකයාට දෙනවා. එතකොට තමුන්වහන්සේල මේ පුංචි රට මම අහන්නේ ත්‍රිකුණාමලේ ඉඳලා කොළඹ වරාය දක්වා ඇමරිකානු නීතිය බලපවත්වන ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකක් හදන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද? ඒ දිස්ත්‍රික්ක හතරා මේ බඳින බෝඩරේ මොකද්ද? ඒක ඇතුලේ ඇමරිකානු නීතිය නම් ක්‍රියාත්මක වෙන්නේ. ඒක වෙනම රටක් බවට පරිවර්තනය වෙන්නේ නැද්ද? අද දැන් බලන්න මේ තියෙනවා මිනුම් කටයුතු ඇමරිකානු ඒ සමාගමට දෙන්න කියලා ඇමරිකන් තානාපතිතුමා සෙක්‍රටරි ඩොක්ටර් IHK මහානාමට IHK මහානාම කියන ලේකම්තුමාට ඇමරිකානු තානාපතිවරයා එවලා තියෙන ලියුම ඇමරිකානු තානාපතිවරයා මේකෙන් කියනවා මෙන්න මේ මිනුම් කටයුතු මේ සමාගමට දෙන්න කියලා ඇමරිකානු සමාගමට ඒ අනුව තමයි අර කමිටුව ඇමරිකානු සමාගමට මිනුම් කටයුතු දෙන්නේ සාගල රත්නායක මහත්තයාට hina තමුන්වහන්සේලාට ඉතින් රටක් අනාගතයක් නොතිබුණයි කියලා අහුලක් නැහනේ ඒකේ කිසි ප්‍රශ්නයක් නැහනේ තමුන්වහන්සේලාට hina ඇමරිකන් කාර්යය මේක ඇතුළේ ඇවිල්ලා බින්න බහැලා ඉඩම් ටිකක් අත්පත් කරගෙන මේක කොලනිය කරගත්තාම තමුන්වහන්සේලාට ප්‍රශ්නයක් නැහනේ මොකෝ අනාගත පරපුරක් කියලා එකක් ගැන හැඟීමක් තියෙනවයි තමුන්වහන්සේලා තමුන්වහන්සේට විහිළු තමුන්වහන්සේලාගේ අරලිය ගහ මන්දිරය ඇතුළේ තමයි ඇමරිකන් කාර්යෝ ටික läකගෙන මේ සැලසුම් ටික ඔක්කොම කරගෙන යන්නේ අගමැතිතුමා තමයි කැබිනට් පත්‍රිකාව ගේන්නේ මනුම් කටයුතු ඇමරිකානු සමාගමට දෙන්න ඉඩම් ඇමති නෙවෙයි ඉඩම් ඇමති දන්නේත් නැහැ ඒ නිසා මේ තියෙන්නේ මොකද්ද මගේ මිත්‍ර ඇමතිතුමනි මගේ මිත්‍ර ක්‍රීඩකයාණනි මේ තින් මිනුම් කටයුතු ඇමරිකානු සමාගමට මිනුම් කටයුතු ගැන මේ කියන්නේ මිනුම් කටයුතු ඒක තමයි කිව්වේ
ඒක තමයි සියල්ල කරන්නේ
ගයන්ත කරුණාතිලක ඇමතිතුමා අපේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඊට වඩා අඩු මිලකට මේ මිනුම් කටයුතු ඒ කාලය තුල කරනද
මන්දරතුමා විනාඩි දෙකක් තියෙනවා
මම එකඟ වෙලා තියෙද්දි තමයි මේක වෙන්නේ ඉතින් මම මගේ අවසාන විනාඩි දෙක ඒ නිසා අපි කියන්නේ අපිට මහා විශාල ඉඩම් තියෙන රටක් නෙවෙයි මේක කුඩා රටක් මේකේ තියෙන බොහොම සීමා සහිත ඉඩම් ප්‍රමාණයක් ඒ ඉඩම් ප්‍රමාණය විදේශිකයන්ට කොල්ල ගන්න ඕන විදියට අවශ්‍ය පරිසරය හදන එකද අපේ වගකීම ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකට ඇවිල්ලා ත්‍රිකුණාමලයේයි කොළඹ වරායයි යා කරලා ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකක් හදලා ඒක ඇතුලේ ඇමරිකානු නීතිය ක්‍රියාත්මක වෙන විදිහේ අනාගතයක්ද මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ ඒකද අග්‍රාමාත්‍යවරයා දෙන්න හදන්නේ ඒකද අග්‍රාමාත්‍යවරයා දෙන්න හදන්නේ තමුන්වහන්සේලා නැහැ කියනෝ නම් මේ තියෙන ඒගොල්ලෝගේ වාර්තා අපි දෙන්නම් තමුන්වහන්සේලාට පිටපත් ඒ නිසා මේ රටේ ඉඩම් සොදේශිකයාගේ ඉඩම් සොදේශිකයාට අයිති ඉඩම් සොදේශිකයාගේ අයිතිය පාගලා දාලා විදේශිකයාට මේ රටේ ඉඩම් ටික අත්පත් කරගන්න පාර කපන එක නෙවෙයි ආණ්ඩුවක වගකීම වෙන්නේ අවාසනාවට ඉඩම් ඇමතිතුමා හැටියට තමුන්වහන්සේ නොදන්නවා වුණාට අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුලේ අරලිය ගහ මන්දිරය ඇතුලේ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ කට්ටිය බින්න බස්සවගෙන තියාගෙන එතනින් හා කියලා දෙන විදියට තමයි මේ ඉඩම් බැංකු 50 අනිකුත් ඔක්කොම අනපනත් ටික හැදෙන්නේ මේ ඒ නිසා අපි ඉතාල ඕනකමින් ඉල්ලනවා අපි අතර දේශපාලන මත වෙනස්කම් තියෙන්න පුළුවන් අපි කඳවුරු දෙකක ඉන්න පුළුවන් හැබැයි රට අපි කාටත් අයිති රට මේ රටේ ස්වදේශික ජනයාට අයිති ඉඩම් විදේශිකයාට කොල්ල කන්න මග පාදන මේ ක්‍රියාදාමය වහාම වෙනස් කරන්න කියලා අපි ඉතාල ඕනකමින් ඉල්ලා හිටනවා බොහොම ස්තුතියි කාර්ක සභා
සභාපති ඔන්රබල් සුජිත් සංජය Pereira, Honorable Minister, Honorable Sagala.
මගේ නම සඳහන් කළා අරලියගහ මන්දිරයේ කාර්යාලයක් පිළිබඳව කතා කරා. මම වගකීමකින් කියනවා Millennium Challenge Corporation හෝ වෙන American කිසිම සමාගමක් අරලියගහ මන්දිරය තුර කාර්යාලයක් ස්ථාපිත කළා නැහැ.
Honorable
මේ මෙතන ඇවිල්ලා බිලුවම ආවනවා නිකන් මාධ්‍යයට මේවා වෙන්නේ.
Honorable Vimal Veerawan sir.
Garu Karakasabha Sabhapathumani obathuma kiyenawa nan Millennium Challenge Corporation එකේ කාර්යාලය අරලියගහ මන්දිරේ නැහැ කියලා මම කැමති පුළුවන් මට පුළුවන් ඔබතුමා ඉදිරිපිට ඔප්පු කරලා පෙන්වන්න Millennium Challenge Corporation
කාර්යාලය
අරලියගහ මන්දිරේ
Honorable Sujit Sanjay Pereira.
අරු සභාපතිතුමනි
Honorable Minister
මේ සභාපතිතුමනි මටත් ඔප්පු කරන්න බැරි නම් ඉල්ලාස් වෙන්න ඕනේ
ඔප්පු කරන්න බැරි ඉල්ලාස්